අර උමුලාසනාඩුඩ ගරු මන්තුමනේ ජනාධිපතිතුමා පළවෙනිදා ජාති අමතල කරොත් ප්‍රකාශය සම්බන්ධව පවත්වන විවාදය එතුමා අර කලින් කියපු වගේම අවස්ථා ගණනාවක් ප්‍රතිපත්ති විවාසන විවාද දෙකකදී මේ පාර්ලිමේන්තුවේ ආයවැය විවාදයක් මිනි බජට් එක වෙලාවෙත් ඊට අමතරවත් මේ වගේ ජාති අමතලත් අවස්ථා ගණනාවකදී මෑත අවුරුද්දක් තුල කාරණා ගණනාවක් ප්‍රකාශ ගණනාවක් තමත් වඳුන්දර වචන ගණනාවක් ප්‍රකාශයට පත් කරා එතුමාගේ ඉතිහාසයේ එතුමා 1977 පාර්ලිමේන්තුවට ඇවිල්ලා අමතිවරයෙක් බවට පත් වෙලා කටයුතු කරපු කාලෙත් මුලාසන කරු මන්ත්‍රණ ඔබතුමාගේ පියත් එක්ක ඉන්න ආණ්ඩුවේදී ලොකු දේවල් ගොඩක් දේවල් ඒ කාලවල කියවුණා. නිවාස වලින් රට සම්පූර්ණ කරන්න, රට සෞභාගයට ගේන්න, රට ජනසවිය ගෙනල්ලා දුප්පත්කම නැති කරන්න, රනිල් වික්‍රමසිංහ කර්මාන්ත අමාත්‍යවරයා විදිහට රට 2010 දී කාර්මීකරණයට ලක් කරන්න මෙවැනි සුන්දර වදන් ඉතිහාසයේ හැම පක්ෂයක්ම පක්ෂ නායකයෙක්ම සඳහන් කරනවා. ඒකේ අලුත්ම ටොපිය තමයි 2048 දී මේ රට සෞභාග්‍යයෙන් පිරි සමෘද්ධිමත් රටක් සංවර්ධිත රටක් කියන එක තමයි අලුත්ම ටොපිය. ඒ කතා කරනකොට එතුමා ජීවිතෙන් අතර ඉන්නෙත් නැහැ, අපි ජීවිතෙන් අතර ඉන්නෙත් නැහැ. හැබැයි එහෙම 2048 නෙවෙයි 3048 වත් මේ රට සෞභාග්‍යමත් රටක් සංවර්ධිත රටක් බවට පත් කරන්න මේ යන ගමන් මග තුල කිසි ලෙසක පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ගෙවිච්ච අවුරුදු 44ක් කාලයක් මේ රට ගමන් කරපු වැරදි ආර්ථික දිසා නැතිය තමයි මේ වැටිච්ච බංකොලොත් භාවයේ ප්‍රකාශනයේ බවට පත් වෙන්නේ. ඒක නිසා මේ ගමන් වගේ නම් යන්නේ මේ ව්‍යසනය හරියට තේරුම් අරගෙන නැතුව කටයුතු කරනවා නම් 2048 නෙවෙයි 3048 දවස් මේ රට සෞභාග්‍යයට ගෙනින්න හම්බෙන්නේ නැහැ. දැන් මේ ගමන ගැන කතා කරන ජනාධිපතිතුමා කතා වේද කිව්වා මේ කුළුණු හතරක් ගැන. ඉතමත් අපූර්ව වචන හතරක් මම වෙලාවෙන් අඩු නිසා ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මෙතන වෙලාව ඉතමත් සියති වෙලාවක් තියෙන නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධව, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධව, සමාජ ආරක්ෂණ සම්බන්ධව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සම්බන්ධව. දැන් මේවා තමයි පහුගිය ඉතිහාසෙම අපි අඩුවඩි වශයෙන් එක එක ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් කතාවලින් අයව කතාවලින් දැක්කේ. හැබැයි මේ කාරණා මේ හතර නෙමෙයි අද සිද්ධ වෙන්නේ. අද සිද්ධ වෙන්නේ මොකද්ද? හතර වටේ යමින්, හතර වරන් ගහමින්, හතර ගාද දාලා මේ රට වට්ටලා හතර රියනවත් අපේ රටට උරුම නොකරන ගමනක් තමයි මේ ගමන් කරමින් තියෙන්නේ. කරු බෝලාසනාරුවට කරු මන්ත්‍රීතුමනි, දැන් මේ අර්බුදයේ ප්‍රධාන හේතුව මොකද්ද? කාලාන්තරයක් තිස්සේ අපි ගත්ත ණය ප්‍රමාණය, මේ විදේශීය ණය සහ දේශීය ණය ප්‍රමාණය මේ අර්බුදයේ ප්‍රධානම කාරණා බවට පත් කරලා තියෙනවා. අනික කාරණාව තමයි අපේ රටේ රාජ්‍ය ආදායම ඉතාමත් වේගවත් අඩුවෙලා තනි ඉලක්කමක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැයෙන් ගත්තයින් පස්සේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය අඩුවීම. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේවා ශක්තිමත් කරන්න සාධනීය ක්‍රියාමාර්ග මොනවද අරන් තියෙන්නේ? අද මේ ගමන් කරන ගමන් වගේම තවත් දිගුවක් විතරයි. ණය ගෙවන්නේ නැහැ අද බංකොලොත් රාජ්‍ය අපාට ප්‍රකාශනපත් කිරීම නිසා ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ 12-13 වෙනිදාන් පස්සේ ණය ගෙවන්නේ නැහැ. හැබැයි ණය ගනිමින් සිටිනවා, තවත් ණය ආයුධම් කරමින් සිටිනවා. මේ මොහොතේ ජනාධිපතිවරයා හිඟා කමින් ඉන්නවා ණය ගන්න. ප්‍රංශයට ගිහිල්ලා, එහෙම නැත්නම් ජපානයට ගිහිල්ලා, ඒ යන්නේ මේ ණය කොට වැඩි කරනවා මිසක් මේ ණය ගතිභාවය අහිමි කරීමේ ගමනක් වෙනුවෙන් නෙවෙයි. අනිත් පැත්තෙන් බැලුවම බදු ප්‍රතිපත්තිය රටේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා, මේ ආර්ථික හකුලා ගැනීම සහ වර්තමාන ප්‍රතිපත්තිය නිසා මේ රටේ රාජ්‍ය ආදායම බරපතල ඛේදනීය තත්ත්වයක්. අද රේගු ආදායම, දේශීය ආදායම, ආදායම සුරාබදු ආදායම සැලකුවිදු ප්‍රමාණයකින් අඩු වෙමින් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම ආයෝජනයන්, අද විදේශ විනිමය ලැබෙන්න ඕන ප්‍රධාන කාරණා ආයෝජනයන්, අද ආයෝජනයන් සම්බන්ධ කාරණා විතාම සෝජනීය තත්ත්වයක්. ආයෝජකයන් නොයෙන්න, ආයෝජකයන්ට කිසිදු පහසුකම් හිතකාරී පරිසරයක් නොයෙන පරිසරවලට පත්වලා තියෙනවා. ඒ වගේම ලැබිච්ච විදේශ විනිමය ලැබිච්ච අපනයන ආර්ථිකය අද එහෙම් පිටින්ම විනාශෙමින් බරපතල අර්බුදයට තල්වෙමින් තියෙනවා. ඒක නිසා මේ කාරණාව තුළ අනිත් පැසින් කරන්නේ ලේසියට කරන්න පුළුවන් දේ තමයි ලාභ ලබන සහ අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතන ටික විකුණන කණ එක. අද කතා කරන නිමල් සිරිපාලසිල් ඇමැතුමා, එතුමාගේ අමාත්‍යංශ ගුවන් සේවා අමාත්‍යංශයේ පයිලට් කෙනෙකුට බඩේ අමාරු හදනවා, ෆ්ලයිට් එක කැන්සල් වෙනවා. දැන් ඒක නිසා ඒ ගුවන් සේවා අද ගයා ලංකාවේ ප්‍රයිවටයිසේෂන් කරන්න ඕනේ. එහෙම නැත්නම් පුද්ගලීකරණය කරන්න ඕනේ, ප්‍රතිගත කරන්න ඕන, ප්‍රතිගත කරන්න ඕන. බඩේ අමාරු හදනවා, ෆ්ලයිට් එක කැන්සල් කරන ඒ යා ලංකාවේක නෙවෙයි, ඒ අමාත්‍යංශ මෙහෙවන අමතුරු තමයි ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ, පුනරුත්ථාපනය කරන්න ඕන. මේ ක්‍රමයට නම් යන්නේ, මේ ආකාරයට තල්ලු කරන්නේ, මේක විකුණන්න දන්න දාලා ගෙනියනවා නම් මේ රට තව තවත් අගාධේ යනවා මිසක් ගරු බුලාසනාට ගරු මන්තුමනි මේ අර්බුදයෙන් ගොඩ එන්න ඉඩකඩ හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ මොහොතේදී ඉස්සමත් ඕනෑකමින් කියන ප්‍රධාන කාරණා කාරණාව අපි මේ අර්බුදය ගැන කතා කරනකොට මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ කතාවේ කිසිම තැනක මේ ජාත්‍යන්තර තත්ත්වයන් ගැන කිසිම සඳහනක් වෙලා තිබුණේ නැහැ කිසිම තැනක සඳහන් කරේ නැහැ මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ ජාත්‍යන්තර හැසිරීම සම්බන්ධව කල්පනා කරන්න ඕන අද කතා කරනකොට අපේ රට විතරක් නෙවෙයි අපි පිළිගන්නවා ලෝකේ බරපතල ආර්ථික අර්බුදයක් ලෝකේ දිනුවයි කියපු හැම රටක් මද අර්බුදයට ගොනු වෙමින් තියෙනවා යුරෝපේ වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් අර්බුදයේ ඉහළම තැනක තියෙනවා අද ඕස්ට්‍රේලියාව වගේ රටවල් පවා ඒ දරිද්‍රතාවය සහ උද්ධමනය ඉහළ යමින් තියෙනවා ඒක නිසා ලෝකේ ආර්ථිකයේ තවනත් කිසිම සඳහනක් මේ ප්‍රකාශනය තුල නැහැ හැබැයි මේ ප්‍රකාශනය තුල ඒ සඳහන් නොකර ඉන්නේ ජනාධිපතිතුමා නොදැන නෙවෙයි හිතාමතාම කියන එක තමයි අප විශ්වාස කරන්නේ හිතාමතාම කියන්නේ සැබෑ අර්බුදය තේරුම් ගන්න එතුමා පුළුවන්කම ලැබුණාට ඒ වෙනුවෙන් වෙන උත්තර හොයන්න
එතුමා කාලයක්
නෑ කියන කාරණාව තමයි එතුමාගේ ප්‍රකාශනය තුල අපි දැක්කේ අද මේ ලෝකේ ගමන් කරන්නේ කොමන දිශාවනකද අද එදා තිබිච්ච ලෝකේ නෙවෙයි එදා නැගෙනහිර බටහිර තිබිච්ච ලෝකේ අද වෙනස් වෙමින් තියෙනවා අද දිනන ආර්ථික කලාප හය හතකට මේ ලෝකේ දිනු වෙමින් තියෙනවා අද ආසියාව නැගෙනහිර ආසියාව දකුණු ආසියාව යුරෝ ඒසියාව ඒ වගේම ලැටින් ඇමරිකාව මැද පෙරදිග අරාබි කලාපය කියලා අද කලාප විශාල වශයෙන් දිනු වෙමින් තියෙනවා අද අපේ ලෝකයේ ආර්ථික ගමන් කරන්නේ ඒ දිශාවට අවුරුදු 500කට පස්සේ අද ආසියාව ලෝකයේ බලවතා බවට පත් වෙමින් තියෙනවා 2028 වෙනකොට ලෝකයේ ආර්ථික බලවතා බවට විශ්වක වශයෙන්ම චීනය පත් වෙමින් තියෙනවා අද මේ ලෝකයේ ආර්ථිකය මෙහෙම ගමන් කරද්දී ප්‍රංශයට යනවා ජපානයට යනවා එංගලන්තයට යනවා ඇමරිකාවට යනවා IMF යනවා ගෝල් බැංකයට යනවා හිඟාකන්න යනවා ලෝකෙ ගමන් කරන්න වෙන දිශා නැතිකට අපි තවමත් පරණ ගමන් මගේ ගිහිල්ලා මේ අර්බුදය තවත් අර්බුදයකට තල්ලු කරන්න හදන්නේ ඒක නිසා ජනාධිපතිතුමා කොහේ සක්වලන් ගැහුවත් අවසාන අතර වෙන්නේ චීනයේ පිහිට පතාගෙන කියන කාරණාව මේ මොහොතේ සඳහන් කරනවා අවසාන වශයෙන් ගරු බුලාසනාඩු ගරු මන්ත්‍රීවරනි අපේ රටේ මුදල් ලේඛකයා ජාත්‍යන්තර මුදල් ලේඛකයන් සහ ගැළපෙන්නේ කොහොමද තවදුරටත් ලෝකයේ මුදල් ලේකේ බාර ඩොලර් පත් වෙන්නේ නැහැ ලෝකයේ මුදල් ලේකේ බාර ඩොලර් අද අයින් වෙමින් යනවා අලුත් මුදල් ලේකේයන් ගැන කල්පනා කරමින් තියෙනවා අද බ්‍රික් සමුළුව අගෝස්තු මාසයේ සමුළුව පවත්වනකොට ලෝකේ නව කරන්සියක් විදියට නව මුදල් ලේකක විදියට ලෝකයේ වැඩි දෙනා භාවිතා කරන ව්‍යවහාර මුදල් ලේකේ බවට බ්‍රික්ස් කරන්සියක පත් වෙමින් තියෙනවා අද ඒව ගැන කතිකාවක් නැහැ ඒව ගැන සඳහනක් නැහැ ඒ ගැන මග පෙන්වීමක් නැහැ අද යන්නන් වාලේ පරණ විභාගාතේ ගිය පාරම ගිහිල්ලා මේක විනාශ කරමින් යනවා ඒ වගේම අවසාන වශයෙන් අපේ රට කාර්මීකරණය ගැන කර්මාන්ත ගැන කිසිම අධ්‍යක්ෂණයක් මේ ප්‍රකාශනය තුල නැහැ අමාත්‍යාංශවල තුල සිද්ධ වෙන්නේ නැහැ දූෂණය ගැන කතා කරනවා දූෂණය විතරක් මේකට හේතුව නෙවෙයි මේ ක්‍රමේ වර්ධක තමයි දූෂණයට පත් වෙලා තියෙන්නේ ඒ වගේම IMF ගැන කතා කරනවා IMF සරණං ගච්ඡාමි හර වෙන සරණක් ගැන කතා කරන්නේ නැහැ අවසාන වශයෙන් කරමු ලාසනාට වන්තුමනේ IMF පිට ගිහිල්ලා මේ රට යන විග අබාධය කොතෙක්ද කියන කාරණාව එළමණ සතිය හදිසි පාර්ලිමේන්තුව රැස් කරලා මේ දේශීය නායක ප්‍රතිවිරුද්ධ කිරීම සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවේ මේක 225න් බහුතරයක් අතවිසල සම්මත කරගෙන දේශීය නායක ප්‍රතිවිරුද්ධ කිරීම සිද්ධ කළොතින් අපේ රටේ මලගමට අවසාන ඇන හතරක් ගහන්න සිද්ධ වෙන ආර්ථික ගමනක් තමයි තල්ලු වෙමින් යන්නේ ඒක නිසා මේ ගමන් මග වෙනස් කරන්න නැතුව ලෝකයේ දිහා බලලා මේ සැබෑ අර්බුදය තේරුම් අරගෙන කටයුතු කිරීමකින් තොරව මේ ගමනට ප්‍රතිඋත්තරයක් නැහැ කියන කාරණා සිහිපත් කරමින් මේ වෙනුවෙන් සියලු දෙනාම පරණ කාරණාවෙන් නෙවෙයි අලුත් විදිහට බලලා අලුත් ආකාරයෙන් මේ අර්බුදයෙන් ගොඩ ගන්න මැදිහත් වෙන්න ඕන කියන කාරණා සිහිපත් කරමින් වෙලාව ලබා දීම සම්බන්ධ ස්තුතියන්ත මේ මන්නේන බොහොම ස්තුතියි
භූමි සුති ළඟට ප්‍රේමනාත් සිදුලවත්ත මන්ත්‍රීතුමා ඕඩර් ප්ලීස් සමප්‍රිය හේරත් මන්ත්‍රීතුමා මුල්ලාසනෙට
සභාවතුමා කොපමණ කාලයක් තිබෙනවද
කරු දුලවත්ත මන්ත්‍රීතුමා විනාඩි 11ක් කාලයක් විනාඩි 11ක්
ස්තුතියි සභාපතිතුමනි මෙතන දිගින් දිගටම කතා කළා මේ ජනාධිපතිතුමා හත්වතාවක් තමන්ගේ දුර කාලය තුල ජාතිය ඇමතුවා ගා ජනාධිපතිතුමා වැඩිපුර කතා කරනවායි කාරණයක් පැහැදිලිව කියපු කතාවක් ඒ අද දවස පුරාවටම අපිට පේන්න තිබ්බා හැබැයි අපිට නුපුරුදු දෙයක් නෙමෙයි විපක්ෂ නායකතුමා හැමදාම උදේට ජාතිය අමතනවා හැමදාම උදේට පැයක් විතර අරගෙන මේ සභාවේ ජාතිය අමතනවා ඉතින් ඒක නායකයෝ කරන දෙයක් හැබැයි එතුමා මේ අවුරුද්ද පුරාවටම හත්වතාවක් කතා කරලා තියෙනවා ඒත් එතුමා කියපු දේවල් අද ක්‍රියාත්මක කරලා වැඩ කරලා අපිට පෙන්නලා තියෙනවා ඔය කියන ආකාරයට මේ අභියෝගය බාර ගන්න කවුරු හරි වෙන නායකයෙක්පත් වුණා නම් මේ රට දැන් තියෙන තත්ත්වයට ගෙනාවා නම් අපි එතුමා ගැනත් මේ විදිහට කතා කරනවා දැන් අද විපක්ෂයේ කියන්නේ මේ ණය ප්‍රතිව්‍යුහත කිරීම, දේශීය ණය ප්‍රතිව්‍යුහත කිරීම කරන්න එපා. ඒක නොකරොත්, ඒක නොකරනවා නම් අපි විපක්ෂයේ සහයෝගය ලබා දෙනවා ආණ්ඩුවට. හැබැයිම කොන්දේසි IMF යන්න එපා. සමහරුගේ IMF යන්න. හැබැයි සල්ත් ප්‍රේමදාස මහත්තයතුළු සමග ජන බලවේගයේ ප්‍රධාන සාකච්ඡාව තිබුණේ IMF යා යුතුයි කියන එක. හැබැයි IMF යා යුතුයි කියන එම කණ්ඩායම අද වෙනකොට කොන්දේසියක් දානවා. ණය දේශීය ණය ප්‍රතිව්‍යුහත කිරීමේ වලකින්න එම කරොත් අපි උදව් කරනවා. දැන් සභාපතිතුමනි, දැන් මේක හරි අපූරු වැඩසටහනක් තමයි. දැන් මෙතුමා හැබත් වෙලාවෙම කොහෙන් හරි කොන්දේසියක් දාගන්නවා. දැන් අද අපේ විපක්ෂයේ නායකතුමෙක් කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ අදාළ වගකීම බාරගත්තේ නැහැ කියන කාරණය සම්බන්ධයෙන් කිව්වහම එතුමාට කියනෝ නෑ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වගකීම බාර ගන්න කියද්දි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වන දවස කිව්වේ නෑ කියලා. ඉතින් එහෙම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වන දවස කියලා අගමැතිකම බාර දෙන්නේ නෑ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වන දවස කිව්වේ නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණා. සභාපතිවා මේ කවුරුවක්වත් මේ බලය කියන දේ නායකත්වයේ කියන දේ මේ මල් වට්ටිය තියලා පූජා කරන්නේ නැහැ. එතකොට එතනම පේනවා මේ රට ගෙනියන්න පුළුවන් දක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයායි රනිල් වික්‍රමසිංහ මහත්තයා තිබ්බම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියා. ඇයිද අයියනේ තමන්ට අගමැතිකම ගන්නද ගුවාම ඉන්න ජනාධිපතිතුමා ගෝඨාභය මහත්තයා යන්නේ කවද්ද කියලා අහ අංජනම්මලි බලවා ඉන්න තුහ අගමැතිකම ගත්තා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කරා වගේ ජනාධිපතිතුමා ගෙදර යනවා ජනාධිපති වෙන්න තිබ්බා. හැබැයි හැමදේම වෙන්නේ මොකද්ද මේ කොන්දේසි වලට ගිහිල්ලා 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 තමන්ගේ අදක්ෂකම තමයි පෙන්නුම් කරන්නේ. විපක්ෂයේ තියෙන අදක්ෂකමයි පෙන්නුම් කරන්නේ. දැන් මේ වෙලාවේ හොඳම වැඩේ මම නම් කියන්නේ තමන්ගේ අදක්ෂකම පෙන්නට වඩා මේ දුෂ්කර අවස්ථාවේ ආණ්ඩුවට උදව් කරා නම් අඩුම තරමේ තමන්ගේ අදක්ෂකම නොපෙන්න ඉන්න පුළුවන්. අඩු තරමේ මේ මල් වට්ටිය අපිත් අත ගැහුවා කියලා ඒකට පොඩි දායකත්වයක් දැක්වුවා කියලා පොඩි ගෞරවයක් ගන්න පුළුවන්. නැත්තම් මේ කාරණා අපිට කියන්න එපා. තමන් පැහැදිලිව මේ විපක්ෂය බලාගෙන ඉන්නේ මේ කියන தත්ත්වය තුල. දැන් තමයි එල්ලවල මන්ත්‍රීතුමා වරු කතාවක් කිව්වා වැදගත් කතාවක් කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිවරණන් ඉල්ලන්නේ නැහැ කියලා. ඒක හොඳයි. එතුමා ඒ කියන්නේ අපි ඒක කාටවත් දේශපාලන වශයෙන් හිතන කාටවත් එහෙම පේන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මොකද එතුමා ගන්න තීන්දුව తీර දේශපාලනක තීන්දුව නෙමෙයි. එතුමා ගන්න දරුණු තීන්දුව, එතුමා ගන්න තිත්ත තීන්දුව, එතුමා ගන්න දේශපාලනික නොවල තීන්දුව ගත්තාම කාටවත් හිතෙන්නේ නැහැ ඊළඟ අවුරුදු ජනාධිපතිවරණයක එතුමා ඉල්ලයි කියලා. ඒක තමයි එල්ලාල මන්ත්‍රීතුමා කිව්වේ විපක්ෂ ඉඳගෙන එතුමා මේ ඔබතුමාලා අමාරු විදානවා එතුමා ජනාධිපතිවරණ ඉල්ලන්නේ නැහැ කියලා. කරුණාකරලා කියන්න ඕනේ අපේ ඉඳලා විපක්ෂෙන් ගිය විපක්ෂයේ ගිය සහෝදරවුන්ට අපි ඊළඟ පාර්ලිමේන්තුවට එනවද අපි ආපහු දේශපාලනය කරනවද කියන කාර්යය නෙමෙයි ගරු සභාපතිතුමා අපි හිතන්නේ. අපි හිතන්නේ මේ රට තියෙන දරින් කොහොමද අපි ඉස්සරහට ගෙනියන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍ය දායකත්ව දෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් කවුද කැපවීම කරන්නේ? ඒ අයට අපි උදව් දෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමදාම බලයට එනකොට එතුමාගේ ඉතාමත් හොඳ සංකල්පයක් තමයි ඔය අභ්‍යාසලාභී ගුරුවරුන්ට ඒ අවශ්‍ය පුහුණුව ලබා දීමේ ක්‍රියාවලිය. එතුමා අධ්‍යාපන ඇමතුම ඊළඟට තමයි ඒක ක්‍රියාත්මක උනේ. දැන් මම ඔබතුමා අපි ඔක්කොම ඉගෙන ගන්න ඇති දහස් ගණන් සිය ගණන් අභ්‍යාසලාභී ගුරුවරුන්ගේ අපි ඉගෙන ගන්න ඇති. ඒ ගුරුවරු නිසා තමයි අද වෙනකොට මේ රටේ අධ්‍යාපනයේ මේ තත්ත්වයට දිනු වෙලා සාක්ෂරතාව ඉහළ ගිහිල්ලා අද මේ තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ එතුමා කරපු එක ක්‍රියාවක්, සාර්ථක ක්‍රියාවක්. හැබැයි එතුමාට චෝදනා කරන අයට මතක් කරන්න කැමැති අපි හැමදාම කරේ එතුමා බලයට ගත්තාම එතුමාට උඩින් හිටපු විධායකයෙක් එක්කතු වෙලා එතුමායි කකුලෙන් ඇදලා එතුමාට මෙරට නිවැරදිව තරියෙන් පාලනය කරන්න දුන්නේ නැහැ. ඒක අපි සත්‍ය වශයෙන් පිළිගන්න බෑ. 2015 ත් එහෙමයි, ඊට පෙරත් එහෙමයි. අපි වාමාංශික පවුල් එක්ක වාමාංශික බලවේගත් එක්ක අපි කළා, මේක කරා. අපි නොයෙකුත් කාරණා කිව්වා. හැබැයි මේ අමාරු தત્ත්වේ මේ වැල්බාලම යනකොට එතුමා නියම නායකත්වය පෙන්නවා. ඒ ඒ ඒ ප්‍රශ්නේ අපි ඇත්ත පිළිගමු. අපි විරුද්ධ වුණා කියලා එතුමා අපිට පව පූර්ව අවදී ඉඳලා එතුමා අපිට විරුද්ධවාදීව හිටියා කියලා කරුණාකරලා මේක කුහකව හිතන්න එපා. අපිට ප්‍රශ්නයක් තිබ්බනේ. අද මේ බැසිල් රාජපක්ෂ මහත්තයා මේ පොහොට්ටුවයට දේශපාලනය කරන්න එතුමා අවස්ථාව වරන් දුන්නා කියලා කියන කාරණේ එකත් ඇත්ත. අපිට විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයාට යන්න බැරි වුණානේ ගෝල් ෆේස් එකට. එතුමාට ගහුවේ ඒ පොළු පාරක් දුනොත් එතුමා මැරෙනවා. අද විපක්ෂ නායකතුමා නේද, අද විපක්ෂේ නායකත්ව දෙන කෙනෙකුත් දෙතු යනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ අපි ඇත්ත පිළිගන්න ඕනේ. මේ රටේ නීතිය සාමය ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න එතුමා යම් නායකත්වයක් දුන්නා. ඒක නිසා අපිට අද වෙනකොට එතුමත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කියන කාරණය සජිත් ප්‍රේමදාස මහත්තයා කරා නම් ඒ වගකීම අරගෙන අපි මේ කාරණය බොහොම අවංකව කියනවා. අපි උදව් කරනවා. හැබැයි අද වෙනකොට දිගින් දිගටම විපක්ෂ කරන්නේ මොකද? කොන්දේසි දමමින්. කොන්දේසි දමමින් මේ අමාරු කාර්යයේ කකුලෙන් අත දෙක. දැන් කියනවා මේ 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 කියන ඉන්ටර්නල් ඩෙප්ලි රීස්ට්‍රක්චරින් කරොත් එහෙම අපි කැමති නැහැ. මොනෝ හරි නොකරන දෙයක් කියනවා. මොකද බලන් ඉන්නවා කවතරී දවසක මැතිවරණයක් තුල අපිට මේක අර මල්වට්ටිකින් දෙනවා වගේ ලැබෙයි කියලා. අනේ ඉතින් මතක තියාගන්න මේ නායකත්වයේ කෙනෙක් මල්වට්ටින් දෙන්නේ නැහනේ. එහෙම නොවුනා නම් ඒක ඒක තේරුම් ගත්තා නම් අඩුම තරමේ අර රයිල් වික්‍රමසිංහ මහත්තයා ගෝඨාභය මහත්තයා ගියාට පස්සේ ජනාධිපති වුණා වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා කොන්දේසි දාන්න තු අගමැතිකම ගත්තා නම් මෙරට ජනාධිපති වෙන්න තිබ්බනේ. එතරම්ම පෙන්නවා ඒ අදක්ෂභාවය. ඒ නිසා මම පැහැදිලිව කියන්න ඕනේ දැන් අද දිගින් දිගටම මේ කියනවා මේ අපි අපි යන්නේ මේ වැරදි ආකල්පයක් තුල වැරදි ලෝකේ වැරදි මිනිස්සු අපි ඇල්ලන් ඉන්නේ. අපිට කවුරුවක්වත් කිසිම විදේශ ජාතියක් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ සභාපතිතුමා. අපිට ඔක්කොම එක හිතු වෙලා යන්න ඕනේ. අපි කාටවත් ලං වුණොත් විතර ගැටලුවක් තියෙනවා. IMF කෝ චීන පාර්සියෝ ඉන්දියන් පාර්සියෝ ඇමරිකන් පාර්සියෝ අපි සීරුම දෙන එකව වෙලා වැඩ කරන්න. ඒක ඒක පැහැදිලිව ජනාධිපතිතුමා ජපානයට ගිය වෙලාවේ ලෝක බලවතුන්ට පැහැදිලිව කිව්වා. එතුමා කිව්වා the leading nations he asked don't make us to choose a side එක වෙන කවුරුවත් කියා ගන්න බැරුණා. මම ඉතමත් අභිමානයෙන් එතුමා ගැන කතා කරනවා. එතුමා කියනවා ඒ ජපානයේ සමුළුවේදී කරුණාකරලා මම ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටිනවා අපිට පැත්තක් තෝරගන්න බල කරන්න එපා. අන්න ප්‍රකාශ අන්න වැදගත් විදිහට මොකද එදුව අපිට චීනයට ගිහිල්ලවත් ඇමරිකාවට ගිහිල්ලවත් ඉන්දියාවට ගිහිල්ලවත් හරියන්නේ නැහැ. මේක අපි බැලන්ස් කරගෙන ගෙනියන්න ඕනේ. දෙකම බැලන්ස් කරන ඉස්සරහට යන්න ඕනේ. මේ ප්‍රශ්නේ අපි ගොඩ දා ගන්න ඕනේ. ඒ නිසා ගරු සභාපතිතුමනි අපිට දැන් කියන්න සිද්ධ වෙලා තියෙනවා මෙතුමත් එක්ක යන ගමට අපිට කහුවෙන්න කියලා. දැන් මේ 2048 සංවර්ධිත රටක් කියන කාරණේ අල්ලගෙන ගහනවා. ඉතින් හද දෙගෙන අපි අර පොඩි කාර හිටෝ දැකලා තියෙන අබවැලයක් හිටවනවා 100යි මුණුපුරයි ගිහිල්ලා.
ඔබ තවත් විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. මුණුපුරා ගිහිල්ලා 100යි යනවා 100යි මේ අබවැලේ අඹ ඇටේ හිටවන්නේ. සියා කියනවා පුතේ මම නොකෑවට උඹලා කාපල්ලා. ඒක කියන්නේ එතකොට එතුමා ඒ අවශ්‍ය දායකත්වය මේ දෙන්නේ. අනිතික දැන් 2048 සංවර්ධිත රටක් වෙනවා කියන කාර්යය.
මා වෙන්න කර මං තුමා.
ඔව්.
මේ අමත කාල වෙලා ඉක්ම ගිහලා.
මං හිතුවා ඔබතුමා විනාඩි දෙකක් තව තියෙයි කියලා
මට කියන්නේ. මට අවස්ථාව දෙන්න ඕන හින්දා ඔබතුමාගේ කාලේ මේ කතාව අවසන් කරන්න කියලා.
ඒක වැරදි මම විනාඩි කොහොමද කිව්වේ? මගේ වෙලාව මට සම්පූර්ණ දෙන්න එහෙම කරන්න එපා. දැන් මං විනාඩි දැන් එතුමා මේ කියන කාර්යය බලන්න දැන් අපේ අය කියන්නේ 2021 අපි 3% වාර්ෂික වර්ධන වේගයෙන් යන්න ඕනේ. හැබැයි එතනින් පස්සේ 6.5කින්වත් ගියේ නැත්තම් ඔය කියන යථාර්ථයට මුහුණ දෙන්න බෑ කියලා. ඇයි අපිට බැරි? ඇයි අපි පසුගාමීව හිතන්නේ? ඇයි අපිට කහ වෙලා මේ තත්ත්වයට යන්න බැරිද? අපි ඔක්කොම කහ වෙලා මේ තත්ත්වයට යන්න බැරිද? ඇයි මේ විපක්ෂය මේ විදිහට පසුගාමීව හිතන්නේ? ඇයි අපිට දිනුවොත් මේ ඉන්දියාව වගේ ඉස්සරහට යන්න බැරිද? මේ කියන අමාරු ප්‍රතිපත්තියත් එක්ක ගියාට පස්සේ අපිට ඒක තීන්දුව తీරලා ඉස්සරහට යන්න බැරිද? ඒක කියා අපිට තියෙනවා. හැබැයි අද වෙනකොට මොකද කියන්නේ මේ කකුලෙන් ඇදලා දිගින් දිගටම කියන්නේ නෑ මේක කරන්න බෑ නෑ මේක කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මං ඉල්ලීමක් කරනවා කරුණාකරලා එන්න නැත්නම් අනාර්ථයෙන් එහාට ගිහිල්ලා. අපි ඔක්කොම එකහුවෙලා මේ තියෙන தත්ත්වෙ මිදිලා ඉස්සරහට යන්. මේ එතුමා කරපු ප්‍රකාශත් එක්ක හැප්පෙන්න එපා. එතුමා කීපාරක් ප්‍රකාශ කරාද කියලා. ඊට වැඩිය අපි අහනෝනි පක්ෂ නැහැ එතුමා බලන උදේ ඉඳලා හවස වෙනකම්. හැබැයි අපි ඔක්කොම එකහුවෙලා පුළුවන් නම් මේක යථාර්ථයක් කියලා වැඩ කරන්න. අපිට යන්න පුළුවන් නම් මේ දුෂ්කර තීන්දුව తీරන ගණිති මේ අමාරු දින්දු දින ගණිති එතුමට ශක්තියක් වෙන්න අපි ඒ වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. දැන් පහුගිය කාලේක IMF දෙන්නේ නැතුවයි ණය දෙන්නේ නැතුවයි මේ කාරණා කිව්වා. හැබැයි මතක තියාගන්න මේ දේශීය ණය ප්‍රතිගෝධක කිරීම තුලත් කිසිම විදියකට අපේ රටේ මිනිස්සුන්ට පාඩුවක් හානියක් වෙන්නේ නැතුව මේ කාරණේ අපි ඉෂ්ට කරමු කියන කරම මතක් කරමින් මගේ කාලය කැපීම සම්බන්ධයෙන් මගේ විරෝධය දක්වමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කරවන්තුමා. මීළඟට විනාඩි 4ක් කාලයක් ගරු චාමර සම්පත් අමාත්‍යතුමාට ලැබෙනවා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ ජනාධිපතිතුමාගේ මේ කතාව මුල් කරගෙන විපක්ෂය මේ ආර්ථික ගැන රටේ කතා කරනවා. අපි දැක්ක පහුගිය කාලේ රටක ඇමති කෙනෙක්, රාජ්‍ය ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් වුණාම රටේ ඒ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය අනුව තමයි දැක්මක් තියනවද කියලා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඇමති කෙනෙක් වුණාම අපිට පේනවා රටේ අගමැතිකමක් ජනාධිපතිකමක් කරන්න පුළුවන් දැක්මක් තියෙනවද කියන එක ඕන කෙනෙකුට ඇමතිකමෙන් පේනවා රටට. ප්‍රේමදාස ජනාධිපතිතුමා නැත්තම් DB විජේතුංග රට පාලනය කරපු සමහර අය පල්ලෙහා මට්ටමින් ඇවිල්ලා පාලනය කරපු හැමෝටම දැක්මක් තිබ්බා. අපි දැක්කා ගාමිණී දිසානායක රට පාලනය කරනකොට ගාමිණී දිසානායක ඇමතිවරයෙක් හැටියට දැක්මක් තිබ්බ බව. ඒ වගේම ලලිත් ඇතුළත් මුදලි ඇමතිකම් කරනකොට අපි දැක්කා ලලිත් ඇතුළත් මුදලිට දැක්මක් තියෙන බව. ජේරාඩ් ප්‍රනාන්ද පුල්ලේ ඇමතිකම් කරනකොට අපි දැක්කා ජේරාඩ් ප්‍රනාන්ද පුල්ලේට දැක්මක් තිබ බව. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා රටේ ඇමතිකමක් කරනකොට අපි බලාගෙන හිටියා දැක්මක් තියෙනවද කියන එක. මොකද්ද දැක්ම? සිමෙන්ති මිටි දෙක ගානේ හැම ගෙදරකටම දුන්නා. සිමෙන්ති මිටි දෙකක් දුන්නේ මොකටද? සිමෙන්ති මිටි දෙකක් දුන්නා කපරාදු ගා ගන්න සිමෙන්ති මිටි දෙකයි. මුළු රටේම සිමෙන්ති මිටි දෙක ගානේ බෙදාගෙන ගියා. ඉතින් දැක්මක් තියෙනවද කියන එක අපිට ඒ එකෙම නෙයි ළඟට කිව්වා කොටායට කම්කරු උසායට සිකියුරිටි කිව්වා. ඒකෙත් අපිට පෙනුණා දැක්මක් තියෙනවද කියලා. ඒ වගේම රටේ තිබ්බ පන්සල් ගානේ ලක්ෂ 10 ගානේ බෙදාගෙන ගියා. අපි පන්සල් හදන එකට විරුද්ධ නෑ. ලක්ෂ 10 ගානේ චෙක් ලිය ලක්ෂ 10 ගානේ බෙදාගෙන ගියා. රටක ආර්ථිකය හදන්න ප්‍රතිපත්තියක් රටක ක්‍රියාත්මක කරන නායකයෙකුට එහෙම දැක්මක් තියෙනවද කියලා මම දන්නවා. තව එක්කෙනෙක් දැන් මෙතන කතා කරලා ගිය වීරසුමලා මන්ත්‍රීතුමාලා එල්ලාවලලා හිටියානම් ඒකත් ලස්සනට කවි කියන්න පුළුවන්, කවි ලියන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. සුන්දර වචන වලින් අමතන්න පුළුවන්. අධ්‍යාපන ඇමති කාලේ ලියුමක් දුන්නම ලස්සනට එනවා ලියුමක්. සුන්දර ලස්සන වචන වලින් ලියුම් ලියන්න පුළුවන්. එහෙම අයත් මේ රටේ දැන් ජනාධිපතිකම් කරන්න බලාගෙන ඉන්නවා. හැබැයි රටට සුන්දර වචන වැඩක් නැහැ. රටේ ආර්ථිකය හදන්න, රටක් දියුණු කරන්න, රට වැටිලා තියෙන තැනින් ගොඩනගනවා නම්, රටක රටක් නියාමනය කරනවා නම්, රට තිබ්බ තැනින් යාන්තම් හරි තැනට ගේනවා නම්, සුන්දර වචන කිය කිය ලස්සනට ලියුම් ලියලිය ලස්සන කතා කර කර ඉඳලා වැඩක් නැහැ. කතාව අඩුවෙන් වැඩ වැඩියෙන් කියලා තියෙනවා. තීසා කතාව අඩුවෙන් වැඩ වැඩියෙන් කරන කෙනෙක් තමයි අපි දැක්කේ ඉදිරියට. අපි දැක්කා හැබැයි මීට අවුරුදු 2002 දීත් අපි ඕක දැක්කා. හැබැයි අපි 2002 දැක්කට අපිට ඒ වෙලාවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපිට ඒ වෙලාවේ උදව් කරන්න බැරි වුණා. හැබැයි ඒ වෙලාවේ අපි පස්සේ අපි කල්පනා කරා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අවුරුදු දෙකේ කරපු වැඩපිළිවෙල හරියි කියන එක. අපි ඒක තේරුම් ගන්න ඕන. ඒක මේ රටේ මිනිස්සු කිව්වා. ඊට පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තිබ්බ පොඩි අවාසනාව රටේ ජනාධිපති පුටුවේ වාඩි වීමේ අවාසනාව තිබ්බ එක අපි පිළිගන්න වෙනවා. ඒක සිංහල බෞද්ධ ජනතාවතට පොඩි යම් විරෝධතාවයක් රටේ තිබ්බ. හැබැයි දැන් ඒක නැහැ.
අවසන් කරලා
ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් ඇතුව එතුමා අද මේ ගත්ත කාලය තුල රටේ මිනිසුන්ට වෙච්ච දේවල් මේ පොඩි දේවල් ඇති. මොකද මාස 8කට කලින් රටේ පාසල් වහලා තිබ්බා. ගෑස් නැහැ. ඒ වගේම අපේ 12ක් කැපුවා. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න තිබ්බා. හැබැයි මට මේ විනාඩි 5 කියන කතාව මදි. නමුත් මම මේ විනාඩි 5කදී කිව්වේ රටක් පාලනය කරන නායකයෙක් වුණාම ඒ නායකයාගේ යම් කිසි ගුණාංගයක් පේන්න ඕන රටක් පාලනය කරන්න පුළුවන් දෙයක්. සම මේ විපක්ෂය හැමෝම ජනාධිපතිවරුන් බලාගෙන ඉන්න අයට මම කියනවා ජනාධිපතිකම් කරන්න කලින් හරියට ඇමතිකම් කරලා රටේ මිනිසුන්ට පෙන්වන්න ජනාධිපතිකම් කරන්න පුළුවන් කියලා. එහෙම නැතුව රටක ජනාධිපති කෙනෙක් වෙලා අගමැති කෙනෙක් වෙන්න එහෙම ලේසියෙන් බෑ. දැන් හැමෝගෙම බලාපොරොත්තු තියෙනවා නම් ඒවා කරලා රටක වැඩ කරන්න ඉගෙනලා රටේ මිනිසුන්ට දැනෙන්න වැඩ කරලා පෙන්නට රටේ මිනිස්සු ඒ වෙලාවට ඕනම පුටුවක වාඩි කරන්න සූදානම් වෙයි. එහෙමනම් මට විනාඩි 5 දීපෙක් ගැන ස්තුතිවන්ත වෙමි. මං නිහඬයි.
ගරු අමාත්‍ය
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, අතිගරු ජනාධිපතිතුමත් මමත් බොහෝ කාලයක් දේශපාලනය කරද්දී අපි වැඩි කාලයක් හිටියේ ප්‍රවාහයන් දෙකක. අපේ දේශපාලන මතවාද ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් මතින් අපි ප්‍රවාහ දෙක කටයුතු කරගෙන ගියා. හැබැයි මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙනකොට, විශාල භීෂණයක් ක්‍රියාත්මක වෙනකොට, මේ කාරණාවලින් අපේ රට මුදවා ගැනීම සඳහා ජනාධිපතිතුමත් අපිත් මේ කාරණා සඳහා ප්‍රතිපත්ති සහ භාවිතයන් වල එකඟතාවයකට ආවා. අද ඒ එකඟතාවය අපේ දේශපාලන පක්ෂ අතරත් ඇති වුණා. ඒදි විශේෂයෙන්ම කිව යුතුයි අපි අතර ඇති වූයේ දේශපාලන එකඟතාවයට අද වටිනාකමක් නිර්මාණය වෙමින් තියෙනවා. නිර්මාණය වෙලත් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් විශේෂයෙන්ම අපාද ඉතාම වේගයෙන් එළියට එමින් පවතිනවා. 60%කට එහා ගිය මේ රටේ උද්ධමනය අද ඉතාමත්ම වේගයෙන් තනි ඉලක්කමේ අගය දක්වා අඩු වෙමින් පවතිනවා. ආර්ථික අර්බුදයෙන් මිදීමේ පෙර නිමිති පෙන්වන දර්ශක ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ සභාවේ බොහෝ මන්ත්‍රීවරු මේ පිළිබඳව කතා කළා පමණක් නෙවෙයි විපක්ෂ නායකතුමා ඇතුළුව විශේෂයෙන් මුළු රටේම ජනතාවත් විපක්ෂයත් හෘද සාක්ෂිය දන්නවා අපි ආර්ථිකමය වශයෙන් වැටුණු වලෙන් ඉතාම වේගයෙන් ගොඩේමින් පවතින බව. කොහොමද අපි එහෙම ගොඩ ආවේ සහ කොහොමද අපි ගොඩ එන්නේ? මගේ තක්සේරුවට අනුව ඒ සඳහා හේතු වූ කාරණා තුනක් තියෙනවා. එයින් පළමුවෙන්න ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා යොදාගත් ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල. දෙවැනි කාරණේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙච්ච නිවැරදි කණ්ඩායම. මං එහෙම කිව්වේ 2015 යහපාලන ආණ්ඩුව හදලා අගමැති විදිහට එතුමා වැඩපිළිවෙලක් කරන්න හැදුවා. ඒත් ඒකට ඔහුට ඉහලින් සහ පහලින් සිටිය කණ්ඩායම් උදව් කළේ නැහැ. 2001 එතුමා රටේ අගමැතිවරයා විදිහට එතුමා මේ ආකාරයෙන්ම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ගියත් ඒ අවස්ථාවෙත් එතුමට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න කණ්ඩායමක් හම්බුනේ නැහැ. අද නිවැරදි ප්‍රතිපත්තියක් සහ නිවැරදි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් එතුමත් එක්ක ඉන්නවා. ඒ වෙනුවෙන් ඒ වගේම තුන්වෙනි කාරණේ එම ඒ කටයුතු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල වලට තියෙන මේ වැඩපිළිවෙලට සහ ප්‍රතිපත්ති වලට තියෙන පිළිගැනීම විශේෂයෙන් මේ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන්න ඕනේ. දැන් සමහරු කියනවා අපිට ඇහිලා තියෙනවා ඒ අය ඉදිරිපත් කරන්නේ සමහර නායකයෝ ඉදිරිපත් කරන්නේ ඉතාම අප්‍රායෝගික වැඩපිළිවෙලවල්. ඒ වගේම අප්‍රායෝගික ප්‍රතිපත්ති. ඒවා හොඳයි ගැලරියට. හැබැයි ඒවා ක්‍රියාත්මක කරනවා කියලා ජාත්‍යන්තර අරමුදලෙන් ඒවා ක්‍රියාත්මක කරන්න මුල්‍ය සහයවත් තාක්ෂණික සහයවත් ලැබෙන්නේ නැහැ. එවැනි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා කිව්වට ලෝක බැංකුවෙන් පැරිස් සමාජයෙන් මුල්‍ය සහයෝගයක් අපේ රටට ලැබෙන්නේ නැහැ. ඒකයි මම පවසලා සිටින්නේ. අපිට ආර්ථික අර්බුදයෙන් ගොඩේමට මෙම ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල ගැන සහය දිය යුතු සහ සහය ගත යුතු සෑම ජාත්‍යන්තර පාර්ශ්වකරුවෙකුගේම පිළිගැනීම අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහ ප්‍රතිපත්ති වලට ලැබිලා තියෙනවා කියලා. මොකද මේ වැඩපිළිවෙල බහුවිධ ප්‍රතිපත්තියක්. බහුවිධ ප්‍රයත්නයක්. සමාවෙන්නේ. මේ වැඩපිළිවෙල බහුවිධ ප්‍රයත්නයක්. තිරසාර ප්‍රයත්නයක් සහ ප්‍රායෝගික ප්‍රයත්නයක්. ඒ තුළ පළමුව කෙටි කාලීන විසඳුම් ලෙස ඩොලර් අර්බුදය විසඳීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඇතුළත් වුණා. ඒ වගේම ඒ තුළ දීර්ඝ කාලීනව රටට ඩොලර් උපයන ක්‍රියාමාර්ගත් ඇතුළත් වුණා. ඒ විතරක් නෙවෙයි ඒ තුළ නාස්තිය හා දූෂණය පිටුදකින ක්‍රියාමාර්ගත් ඇතුළත් වුණා. එපමණක් නොවෙයි ඒ තුළ සමාජ සුභසාධන ක්‍රියාමාර්ගත් ඇතුළත් වුණා. රජයේ වියදම් පාලන කරන චක්‍රලේඛ වලින් අද නාස්තිය අවම කරලා තියෙනවා. විජු විදේශ ආයෝජන විදේශ ආයෝජකයින් කර්මාන්ත හා නිෂ්පාදන තරඟකාරීත්වය පුද්ගලික ව්‍යවසායකයන්ට සහන ලබා දීම දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම තුළින් ලාංකීය ආර්ථිකය නැවත පණ ගන්වනවා. මෙහි ප්‍රතිලාභ සමාජයට ලැබෙන විට ආර්ථික පීඩනයෙන් මහජනයා මිදෙමින් සිටිනවා. ගෑස් අඩු වෙනවා, තෙල් මිල අඩු වෙනවා, බස් ගාස්තු අඩු වෙනවා, පාන් ගෙඩියේ ප්ලේන්ටි එකේ කිරිතේ එකේ මිල අඩු වෙනවා. කොටින්ම කිව්වොත් එම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය තුළින් උද්ධමනය වේගෙන් රිවර්ස් එකට යනවා. පසුගිය අවුරුදු අපි 4-5 ගත්තොත් ගැසට් වලින් ගැසට් රිවර්ස් වුණා, චක්‍රරේක රිවර්ස් වුණා, උද්ධමනය ඉස්සරහට ප්‍රසීඩ් වුණා, ඒවා ෆෝවර්ඩ් වුණා. හැබැයි අද වෙලා තියෙන්නේ චක්‍රලේක ගැසට් ප්‍රතිපත්ති ප්‍රොසීඩ් වෙනවා. නමුත් උද්ධමනයත් වේගයෙන්ම රිවර්ස් වෙනවා. ඒක නෙවෙයිද වෙන්න ඕනේ. ඒ නිසා මම කරුණාවෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා සමාජ ආර්ථික වශයෙන් අපේ රට ස්ථාවර වෙලා තියෙන අවස්ථාවේදී ඒ සමාජ ආර්ථික වශයෙන් මේ රට වේගයෙන් ඉදිරියට ස්ථාවර වෙමින් ගමන් කරන අවස්ථාවේදී මේ රට නැවත අවුල් කරන්න එපා කියලා. කාට වුණත් දේශපාලනය කරන්න ඒ සමාජ ආර්ථික ස්ථාවරභාවය තියෙන්න ඕනි කියන එක මේ ගරු සභාවට මතක් කරමින් මම නියඳ වෙනවා. බොහොම ස්තුතියි ගරු ඉවර කරු ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. පහමාර
ඉසුදි ගරු අමාත්‍යමනි, හෙට දින 9:30 සභාවේ වැඩ කටයුතු සභාව කල්තපුන් ලැබෙනවා.